අයුබෝවන් ආදරණීය දුව පුතේ, ඔන්න අදත් මේ සූදානම ඌයේ ගුරු ගෙදරින් සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්නට. අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දෙන්නේ හපුතලේ ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලයේ AJMAB පුපුලවිල ගුරු පියාණන්.
අයුබෝවන් ආදරණීය දුව පුතේ, ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද දවසේදී 9-10 ශ්‍රේණි සඳහා සිංහල විෂයේ අපි තුන්වෙනි පාඩම ඔබට තිබෙනවා. සාහිත්‍ය කොටසේ තුන්වෙනි පාඩම හානාහිය පානාහඬ හැරින්දෙනේ කියන පාඩම කොටස. එතකොට ඔබ විභාගයේදී සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය තියෙනවා අපිට මුල් කොටසක් 1-2 කොටස් දෙකට අමතරව 3-4 ප්‍රශ්න දෙක වෙන්න පුළුවන්. ඒ වෙනතම 5-6-7 ප්‍රශ්න තුනෙන් එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලට ගැළපෙන ආකාරයට පිළිතුරක් ලිවීම සඳහා ඔබට අවබෝධයක් ලබා දීම තමයි අද පාඩමේ මූලික අරමුණ වෙන්නේ. විශේෂයෙන්ම මේ ජනකවිය හා සම්බන්ධ කාල පරාසයත්, ඒ වගේම එය සාහිත්‍යයට කෙතරම් සම්බන්ධතාවයක් තියෙනවද, ජනකවිය ඇති විශේෂතා මොනවද, අපිට විභාගයට අදාළව තිබෙන හානාහිය පානාඬ හැරින්දෙනේ කියන පාඩම් කොටසින් කුමක් අදහස් වේද, ඒක තුළින් විභාගයට ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්නේ කොහොමද, ඊළඟට මේක ඇතුළත ගැබ් වෙලා තියෙන ගම්මිමාන වන අදහස මොකද්ද කියන දේවල් පිළිබඳව අද අවබෝධයක් දෙන්න මම ඔබට බලාපොරොත්තු වෙනවා. ඔබ වඩා හොඳයි දුවේ පුතේ, මං කලින් පාඩම්වලදීත් ඔබට දැනුවත් කළා, මේ පාඩම ඉගෙන ගැනීමේදී පෑනක් පොතක් පැන්සලක් අතේ තියෙනවා නම් ඉතාම වටිනවා. මොකද එහෙම වුණාම ඔබට පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්න වලට අදාළව කරුණු තියෙනවා නම් මොන හරි ඒ දේවල් සටහන් කරගන්න. ඉතින් ඒන්ත දුවේ පුතේ, ඔබ හැම දිනාම මේට සූදානම් වීම කාලීන, ඒ කියන්නේ මේ සූදානම් වීම ඉතාම වටිනවා. නැත්තම් කියන දේ පමණක් අසාගෙන ඉඳීමෙන් මං හිතන්නේ නැහැ ඔබට මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි කියලා. ඉතා සීමිත කාලයක් තුළ ඔබට මේ දැනුම ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි ඕනම දෙයක් කතා කරන්න ගියාම ඒ පාඩම කතා කරන්න ඉස්සෙල්ලා පාඩමේ මුල් බීජය පිළිබඳ අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ජනකවිය පිළිබඳව අපි කතා කරන්න ගියාම අපිට ජනකවිය සම්බන්ධ වෙන්නේ අපේ යුගත් එක්ක බලනකොට අනුරාධපුර යුගයේ ඉඳලම එන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඒත් මේවා මිනිසුන් අතර අර අපි කතා කරන මුඛ පරම්පරාවෙන් පැමිණියත් ග්‍රන්ථාරූඪ වීමක්, එහෙම නැත්නම් මේ ස්වරූපේ ග්‍රන්ථ රචනයක් සිද්ධ වෙන්නේ කුරුණෑගල යුගයේදී. කුරුණෑගල යුගයේ විල්ගම්මුල සංඝරාජ හිමියන් විසින් ලියනවා පුතේ සඳ කිඳුරු දා කව. මේක තමයි අපි දකින, අපේ සාහිත්‍ය දකින පළමු ජනකවි ආශ්‍රයෙන් ලියවුණු කාව්‍ය සංග්‍රහය. එතනින් පස්සේ අපේ සමාජය තුළ මේ ජනකවිය කියන එක මේ ගොඩනැගෙන්න පටන් ගන්නවා. එකල අපේ හාමුදුරුවරු කවියෙන් බණ කියන්න පටන් ගන්නවා. බණ කීම සඳහා කවිය භාවිත කරනවා. ඉතින් මෙන්න මේ නිසා ජනකවිය ඉතාම වේගවත්ව අපේ සමාජ තලය තුළ වෙලා ගත්ත කිව්වොත් නිවැරදි. ඉතින් මෙන්න මේ ආපු ගමන විවිධ ස්වරූපයෙන් පසු කාලීනව අපිට විවිධ අංශයන් ඔස්සේ මේ ජනකවිය අපි සමාජ තුළින් අසන්නට ලැබෙනවා. මේ ජනකවිය තියෙන විශේෂතාවන් ටිකක් කතා කරන්න ඕනේ ජනකවිය තුළ. එකක් තමයි මේ ජනකවි අපිට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අනේ ඒකට හේතුව තමයි මේ අපිට අපි නිරන්තරයෙන්ම පරිහරණයට ගන්නා වූ භාෂා රටාවන් තමයි, සරල භාෂා රටාවන් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙකුට මේක ඉක්මනින් ධාරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ තමයි ඉතාම සරල අපි කියන සිනිදු මටසිරිටි භාෂාවක් තමයි ජනකවිට උදාගෙන තියෙන්නේ. ඊළඟට බස් ප්‍රකාශිත බස් වහර එච්චර මේ තද බල නැහැ. ගමේ ගොඩේ භාවිතා වෙන ලිහිල් භාෂා රටාව තමයි මේ තියෙන්නේ. ඊළඟ කාරණා ගත්තොත් එහෙම මේ ජනකවිය තුල තියෙන්නේ අව්‍යාජ අද්දකේ. හිතේ එකක් බඩේ එකක් නෙමෙයි. මේ තමන්ට වාසි වුණා හෝ පාඩු වුණා ජනකවිය තුලින් ජනකවිය ඉදිරිපත් කළා තියෙන්නේ කොහොමද? තමන්ගේ අව්‍යාජ හැඟීම්, අව්‍යාජ හැඟීම්, අව්‍යාජ ප්‍රකාශන තමයි මේ ජනකවිය තුල තියෙන්නේ. ඊළඟට මේ ජනකවිය තුල හැඟීම් ප්‍රකාශනය කරන්න ගියාම අනික් කෙනාට අසන්නා තුල භාව ප්‍රකම්පණයක් නැත්නම් හැඟීමක් හැඟීම් දනවන ආකාරයෙන් මේ අව්‍යාජෝ මේ ප්‍රකාශනයන් ඉදිරිපත් වෙනවා. ඒකත් විශේෂයි. ඊළඟ කාරණා තමයි මේ ජනකවි ඉදිරිපත් කරන විට කිසිදු වෙලාවක අර අපි කියන යටත් වෙන්නේ නැතුව එකිනෙකාට යටත් වෙන්නේ නැති අදීන ගතිය යුක්තව අදීන ගතිය යුක්තව තමයි මේ ජනකවිය ප්‍රකාශ කරලා තියෙන්නේ. අදීනව මේ අපි දීන ජාතියක් වෙන්න හොඳ නැහැ කියනවනේ. ඒ කියන්නේ යටත් එක එකිනෙකාට පහත් වෙන ಜಾති අවස්ථාවක් නෙමෙයි. ජනකවිය කවදාවත් ඒ විදිහට එක එකිනෙකාට යටත් වෙලා නේද හැඟීම් කරන්න ඕන ප්‍රකාශනයට වඩා වෙනස් විදිහට නෙමෙයි කලේ කිසිම කෙනෙකුට යටත් නොවන ආකාරය අදීන විදිහට තමයි ඉදිරිපත් කළේ. ඊළඟ තමයි ව්‍යංග්‍යාර්ථව අදහස් ප්‍රකාශ කරනවා. ව්‍යංග්‍යාර්ථ ව්‍යංගාර්ථ නෙමෙයි පුතේ, ව්‍යංග්‍යාර්ථ. අපි දන්නෝ ඕනෑම නිර්මාණයක අවස්ථා දෙකක් තියෙනවා. කවියක් ගත්තොත් කවියක අවස්ථා දෙකක්. එකක් තමයි මතුපිට අර්ථය සහ යටිපෙළ අර්ථය කියලා කියනවා. මතුපිටින් පේන දේ සහ ඇතුළතින් පේන අදහස. එතකොට මේ ව්‍යංග්‍යාර්ථයට අයිති වෙන්නේ යටිපෙළෙන් ප්‍රකාශ කරන අදහස. සංගවා ප්‍රකාශ කරන අර්ථය. ඉතාම ගැඹුරු අර්ථකථන දීලා තියෙනවා. ඊළඟ බොහෝ කවිවල අනිතක තමයි එලි සමය පවත්වා ගැනීම. ඇතම් විට එලි වැට තියෙනවා. එලි වැට, එලි සමය කියන අවස්ථා දෙක මුලින් සහ අගින් මැදක් තියෙන්න පුළුවන්. එහෙම ජනකවිය තුල තිබුණා. ඊළඟ සරල විරිත් භාවිත කරනවා. නේද? සරල විරිත් ක්‍රම භාවිත කරනවා. ඒවත් සුවිශේෂයි. ඊළඟ කවිය ඊළඟ තමයි මේ කවිය තුල අර ආහන්න ආසවන ආකාරي ගීතවත් බවක් තියෙනවා. ගීතවත් බවක්. ගීතවත් බවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ජනකවිය ඉතාම සුවිශේෂයි කියලා කිව්වොත් නිවැරදි. ඉතින් මේ ජනකවි විවිධ වර්ගකරණයට කරන්න පුළුවන්. එකක් කුෂිකර්මී පැත්තෙන්, එක් බුෘතීන් පැත්තෙන්, ඊළඟ ජන ක්‍රීඩා පැත්තෙන්, ඇදහිලි ආදියෙන්, ඊළඟට පුද්ගලයාන්තර හැඟීම් ප්‍රකාශන පැත්තෙන්, ඊළඟට අපි විවිධ මාතෘකාවන් ඔය දැන් බමර කවි නේද, පතල් කවි, ඒ වගේ අවස්ථාවලදී. ඊළඟ තමයි ප්‍රධානම දේ තමයි උපදේශාත්මක කවි කියන එක. මේ උපදේශාත්මක කවි වලින් තමයි පුතාලගේ පාඩමට අදාළව පාඩම හැදිලා තියෙන්නේ. එතකොට අපි දැන් බලන්න ඕනේ මේ ජනකවි අදාළ මේ හානාය පානාණ්ඩ අරින්දනේ කියන පද්ධති ටික කොහෙන්ද උපුටගෙන තියෙන්නේ? උපුටගෙන තියෙන්නේ සිංහල ජනකවි සංග්‍රහයෙන් කියන ජනකවි සංග්‍රහය කියන ග්‍රන්ථය. ඒක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් රචිත එකක්. ඉන්නේ ඇසුරින් තමයි මේ ජනකවි කොටස උපුටාගෙන තියෙන්නේ. හොඳයි, අපි මේ ජනකවි ටික පුදාලට අදාළව තියෙන ජනකවි ටික පොඩ්ඩක් පැහැදිලි කරලා බලමු. එතකොට අපි මේ කවි අඳනලා තිනවා දැනමුතුකමට කියන කවි නේද ආදර්ශම ආදර්ශ දෙන කවි මෙන්න මේ ආකාරයෙන් විවිධ ස්වරූප වලින් අපිට හඳුන්වන්න පුළුවන් නේද උපදේශාත්මකව කවි ආකාරයෙන් හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම ගමේ අය නම් කියන්නේ දැනමුතුකමට කියන කවි කියලා. එතකොට මේ දුنين අපි ලිඛිතව ලියන්න ගියාම අපි කියන උපදේශාත්මක කවි කියලා. හොඳයි බලමු. අපි මේ ජන කවි ටික කොහොමද මේ ටික රසවත් වෙලා තියෙන්නේ කියලා බලමු. එක කවියක් පළවෙනි කවි බලන්න. ගසට කෙටුම ගස මුල පෑ යුමින් දැනි මිනිහා නොමිනිහා යන කඩි සරෙන් දැනි අමුතු බත්දීම අත ඇල් ලුමින් දැනි හානා හිය පානා අඬ හැරෙන් දැනි. දැන් බලන්න මේ කවිය බලන්න අපි කියන ආකාරයේ පදාත්මක නේද එලිවැට තිනවා ඊළඟට රිද්මයක් තිනවා මේ යම් යම් ආකාර සරල බස්වහරකින් යුක්තයි. හැබැයි මේ තුල ගැඹුරු අර්ථකථනයක් තියෙනවා. ඉතින් මම ඉස්සලා දූලපු දාට කිව්වා මතු පිට අර්ථය සහ ඇතුළත අර්ථය. අපිට මතු පිටින් පේන අර්ථය පොඩ්ඩක් බලමු. කියන්නේ මතු පිටයි ගැට ඇතුළතයි අර්ථය දෙකම පොදුවේ කිව්වනම් හොඳයි කියලා හිතනවා. මොකද කාල වේලාවත් එක්කම නිසා. ඔන්න බලන්න පුතේ ගසට කෙටුම ගස මුල පෑයු මෙන්දනේ. මේකෙන් කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා ගහක් කපන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ ගහ කපන්න ගියාම ගහ වට ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කර ගන්න ඕනේ. මොකද පොඩි වැල් තියෙනවා නම් පොඩි පොඩි ගස් පැලෑටි වර්ග තියෙනවා නම් පොඩ්ඩක් ඒවා තමන්ට අර ගහ කපන්න පුළුවන් සුදුසු විදිහට ඒ සුද්ධ පවිත්‍ර කර ගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අපි කියනවා පොරෝ වෙන්නේ ගස කපන්නේ සුන්තුරු කියලා කියනවනේ පොරවට. මේ පොරවෙන් ගහන පාර ගහන වෙලාවේ අර අත්තක හෝ වැලක පැටලුනොත් එම් පොරව මොකද වෙන්නේ? ආපව කරගෙන තමන් දිහාට එන්න පුළුවන්. කරන වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් මේ තුලින් ප්‍රකාශ වෙන්නේ ගසට කෙටුම ගස මුල පෑයමින් දැනී කියලා කියන්නේ සෑම ක්‍රියාවකටම පෙර ඊට ගැළපෙන වටපිටාව සකස ගන්න ඕනේ. ඕනම ක්‍රියාවකට පෙර ගැළපෙන වටපිටාවක් සදාගන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් විභාග ලියන්න නම් විභාග ලියන්න ඉස්සෙල්ලා විභාගෙට අවශ්‍ය සූදානම තියෙන්න ඕනේ. හරිනේ උපදේශයක් හොඳ. ඔන්න උදාහරණයක් ගත්තම අපි දෙවෙනි එක බලන්න. දෙවෙනි පදපේණින් කියනවා මිනිහා නොමිනිහා යන කටිසරින් දැනි. මේකෙන් කියනවා නේද අපිට සාමාන්‍යයෙන් කියනවනේ ඇවිදින විදිය අපේ සාමාන්‍ය පුද්ගලික ඇවිදින විදියක්. දැඩි කෝපයටපත් වෙච්ච උනා වූ අයෙක් ඇවිදින විදියක්. අපේ හාමුදුරු කෙනෙක් අපේ මේ ඇවිදගෙන ඉන ආකාරය ස්වરૂපයක්. එකිනෙකට වෙනස්. නේද? එන්නේ ඒ වගේ ස්වરૂපයක් තුලින් මතු පිටින් පෙන්නුම් කළාට හැබැයි මේක ඇතුළතින් කියන්නේ මිනිසාගේ හැසිරීම මත. එයාගේ හැසිරීම මත වැදගත් පුද්ගලයෙක්ද නොවැදගත් පුද්ගලයෙක්ද ඒ කියන්නේ හොඳ පුද්ගලයෙක්ද නරක පුද්ගලයෙක්ද ඒ කියන්නේ සමාජයේ වැඩදාය පුද්ගලයෙක්ද අවඩක් සිද්ධ කරන පුද්ගලයෙක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. අන්න එක තමයි මිනිහා නොමිනිහා යන කඩිසරින් දැනේ කිව්වේ. වැදගත් වෙනවද නොවැදගත් වෙනවද මේ පුද්ගලයා කියන එක එයාගේ ක්‍රියාවෙන් හඳුනා ගන්න පුළුවන් හැසිරීමෙන් හඳුනා ගන්න පුළුවන්. බලන්න උපදේශේ මොනතරම් ලස්සනයි. ඊළඟ තමයි අමුතු බද්දීම අත ඇල්ලුමින් දෙනි. මේ අද කාලේ නෙමෙයි ඉස්සර අර කියන අව්‍යාජව ප්‍රකාශ කළ අවස්ථාවක් පුතේ මෙතන. මගේ දූල පුතාලා ගෙදරකට ගියාම දැන් සමහරලාට ආන පුළුවන් තේ එකක් බොමුදු පුතේ කියලායි. අපේ නම් සමාදරු ගියා ඔව් බොමු බොමු කියලා. දැන් බොමුද කියලා ඇහුවොත් එහෙම හිතනවා නේ. එයා තේ එකක් දෙන්න එච්චර හුමුණාවක් නෑ වගේ කියන. ඉතින් ඒ වෙලාවට කියනවා බොන්න උමනාදීවත් නැ නේපා කියලා අපි කියලා එනවා. ඒත් බොන්න උමනාදීන. එතනිමුත් අපිට දැනෙනවා මෙයා මේ සංග්‍රහ කිරීමට සූදානම් නැහැ කියලා. ඒ වගේ දැන් කෑම කන්න සූදානම් වෙන වෙලාවට කෑම කන්න ඉන්න කියලා ඔබේ අතේ වැලිමිට කොටසේ අල්ලනවා නම් කෙනෙක් කවුරු හරි අපි කියේ මේ ගෙදර හිමියෙක් කවුරු හරි කෙනෙක් බත් කන්න ඉන්න කෑම කන්න ඉන්න කියලා වැලිමිට කොටසෙන් අල්ලනවා නම් ඔබ අත නමාගෙන ඉන්නකොට වැලිමිට කොටසෙන් අත අල්ලන විට එතනින් අල්ලනකොට ගම්මිමාන වෙන්නේ සංග්‍රහ කිරීමට සූදානමක් නැහැ කියන එකයි යන්න යන්න කියන එකයි එතනින් අල්ලවොත් එක අතකින් ඔබ අත එකපාරම නමාගෙන ඉඳලා දිග ඇරියම ගමන් අත අත ඇරිනවා යකි ඔබ ඉන්න ගමන් මේක පොඩ්ඩක් මේ ක්‍රියාත්මක කරලා බලන්නකෝ මේක ඇත්තටම වෙනවා දැන් මේක අපිට අර සෞව්‍ය විතරයි දෘශ්‍යම අවස්ථාවක් නැති නිසා පුතේ පෙන්වන්න විදියක් නැහැ අපි ඔබ තවත් කෙනෙකුගේ අත නමාගෙන ඉන්න වෙලාවට වැලිමිට කොටස අතින් අල්ලන එක අතින් අල්ලන එයාට කියන්නේ එකපාරම අත දිගාරින්න කියලා ඒ දිගාරන ඔබ අත අත ඇරිනවා ඊට පස්සේ මෙන්න මේ වගේ ස්වරූපයක් කිව්වම අනේදි කෑම කන්න ඉද්දී ඉන්න කියද්දි මේ යනවනේ කියලා ඒ ගැමි කතාවක් තියෙනවා ඉතින් මේකෙන් කියන්නේ සංග්‍රහ කිරීමට සූදානමක් නැහැ කියන එක ඈ සංග්‍රහ කිරීමේ අදහස මගහැරීමෙන් කටයුතු කරනවා කියන එකයි ඒකෙන් කියන්නේ එහෙම ඇල්ලුවොත් වැරදිලානේ පුතේ කෑම තියා තේවත් බොන්න ඉන්නපා කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ ඉතින් මේක සාමාන්‍ය එදා කාලේ බලන්න මොනතරම් නිර්මාණශීලීද ඊළඟට කියනවා හානායිය පානාඩ රෙන්දනි උදාලගේ මාතෘකාව තියෙන පාඩම මේ විදිහට ඔව් හී හැමක් නැත්තම් කුඹුරක් මඩ කරන විට ඒ හඬ ස්වරූපෙන් කියනවා අර නගුලත් සමග හරකුන් දක්කාගෙන යන විට අපේ ගොවියන්ගේ හඬ වෙනයි ඒ හඬ නාමේ අන ඇහෙන විට අපේ අය කියනවා ආතර කාගෙද දන්නාද හීය එහෙම කතා කරනවා ගැමිය ඉස්සර ඉතින් මෙන්න මේ ස්වරූපේ ඒ වගේම තමයි ගොයම් මැඩවිල්ලක් කරනකොට ඒක වෙනස් කාගෙද දන්නාද ගොයම් මැඩවිල්ල ගොයම් කපල මඩවනකොටයි කුඹුරක් මඩ කරන විට ඒ කියන්නේ වී ගොවිතන සදා කුඹුර සකස් කරන්න කුඹුර මඩ කරන විට ස්වරූපයයි එකකට එකක් වෙනස් ඒක තමයි මෙතනින් මතු පිටින් පේන්නේ ඒත් මේක ඇතුළත අර්ථය හරිම ප්‍රබලයි පුතේ හරි උසස් අර්ථයක් තියෙනවා ඒ අර්ථය ඔබේ පුතේ උඩින්ම ලියාගත්තත් කමන්නේ ඒකේ තේරුම තමයි යම් වැඩකට දක්වන උනන්දුව යම් වැඩකට දක්වන උනන්දුව එම වැඩේ ප්‍රතිඵලය තුලින් මැනගන්න පුළුවන් කියන එක යම් වැඩකට දක්වන උනන්දුව එම වැඩේ ප්‍රතිඵලය තුලින් මැනගත හැකි බව මේක මගේ දූල පුතාලටම දිව්‍ය එකක් වෙන්න පුළුවන් බලන්න දූල පුතාලට විභාගයෙන් වෙනුවෙන් මම මේ පොඩි දෙයක් කතා කරන්නේ විභාගය කියන්නේ එක අවස්ථාවක් විතරයි ඊට වඩා ගොඩාක් දේවල් අපිට ජයග්‍රහණය කරන්න තියෙනවා ඉතින් ජීවිතයේ ප්‍රධාන අවස්ථාවනේ මේ විභාගය කියන එක මේ විභාගය ජයග්‍රහණය කරන විට අපිට අවශ්‍ය වෙනවා පුතේ මේ නේද උනන්දු උත්සාහය අපි උනන්දු උත්සාහය යොදා ගන්න ආකාරය අනුව තමයි අපේ ප්‍රතිඵලයක් තීරණය වෙන්නේ මේකනේ ඇත්ත ඉතින් මෙන්න මේ අවස්ථාව ඉතා රසවත් විදිහට කියනවා යම් වැඩකට දක්වන උනන්දුව එම වැඩේ ප්‍රතිඵලය තුنين මැනගත හැකි බව බලන්න නිර්මාණශීලීත්වය මොනතරම් ඉහළ මට්ටමක තියෙනවද ඒක තමයි කවියාවත උල තිබෙන සුවිශේෂී ලක්ෂණය ඊළඟ එක බලන්න පුතේ ඊළඟ කවිය නාහින දෙහින කාලෙට පින් කෙරුම යුත වයින කලට කූරින් විල් වලින් එත බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත පණින රිල උන්ට ඉනිමං කමක් නැත දැන් බලන්න දැන් මේ කවිය තුල තියෙන නහින දෙයින කාලෙට පින් කෙරුම යුත. දැන් අපි දන්නවනේ නහින දෙයින කාලේ කියන්නේ වයසටපත් වෙච්ච කාලේ කියලා නේද? අපේ කියනවා වලපයයි ගොඩපයයි කියලා. ඒ අතර ඉන්න කාලය තුල පින් කරන්න ඕන කියන අදහස නේද? දැන් එතන එන්නේ මේක තමයි මතු පිටින් පේන අර්ථය. ඇතුළත මොකද්ද? සුදුසු කාලෙට සුදුසු වැඩේ යෙදෙන්න ඕන. දැන් අපි දන්නවා වයසට ගියාට පස්සේ තැම්පත් ජීවිතයක් ගත කරන්න ඕන. අපිට මේ තරුණ වයසේදී, කිරිලොල් වයසේදී, නැත්නම් කුඩා දරුවන්ගේ වයසේදී, ඔව්ද මගේ දූල පුතාලගේ වයසේදී කළ යුතු කාරණා දැන් මේ කාලෙදි කරන්න බොහොම අමාරුයි. එහෙනම් ඒ වයසට ගැලපෙන කාලය තුල ඒ තැම්පත් ජීවිතයක් ගත කළ යුතුයි කියන එක තමයි එතනින් කියවෙන්නේ. ඊළඟ කියනවා වහින කලට කූරින් විල් වලින් නැත. දැන් අපි දන්නවා වැව් අමුණු නේද? වැස්ස එනවත් එක්කම පිරෙන්න පටන් ගන්නවා. පිරෙනකොට අර වැව ඉඳලා තියෙන කාලේ මාළු හිටියේ නැහැ. නේද? වැව ඉඳලා තියෙන කාලේ මාළු හිටියේ නැහැ. හැබැයි වැවට අර වැස්සත් එක්ක වතුර පිරෙනකොට මොකද වෙන්නේ? අන්න ඊට පස්සේ අපි දකින්නවා මාළු සිටිනවා. මේක අවස්ථා දෙකකින් දකින්නවා. සමහර විද්‍යාත්මක ඔයාට තියෙන පුතේ පස යට මේ මාළු වර්ග මේ බොහෝ කාලයක් මඩත් එක්ක නැත්නම් පසත් එක්ක සම්බන්ධ වෙලා නේද? ලී කෝටුවක් නැත්නම් ලී කැබැල්ලක් වගේ ජීවත් වෙනවා කියලා. ඊට පස්සේ වතුරාවම ආය නැවත ඔවුන් පණ ලබාගෙන එනවා කියන අදහසකුත් තියෙනවා. එහෙම එකක්. ඊට අමතරව අනිත් කාරණාව තමයි පුතේ දැන් වහින විට ඒ වැව් වලට නැත්නම් ඒ දඩාග වලට වතුර එනවා. එක එක තැන් වලින් ඔය වල් වලින් එන්න පුළුවන්, ගංගා වලින් එන්න පුළුවන්. ඒ තැන් වලින් එනකොට මේ මාළු මොකද වෙන්නේ? ඒ වගේ ගලාගෙන එනවා. ඒන මාළු දකින්න හම්බෙන. ඒ අවස්ථාව දකින්න පුළුවන්. ඉතින් මේකේ ඔය අදහස මුලින් මේ අපිට මතු පිටින් පේන්නේ. හැබැයි ඒක ඇතුළත අදහස පොඩ්ඩක් වෙනස් තිනවා. මොකද යමක් සාර්ථකව පවතින විට ඊට ගැළපෙන දේද සිදුවනවා කියන එක. යමක් සාර්ථක වෙලා තියෙන විට ඊට ගැළපෙන දේද සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ඇරෙන්න මගේ දූල පුතාලා මේ අධ්‍යාපනයට අවශ්‍ය මේ මූලික අවශ්‍යතාවයන් දැන් පොත්පත් තමන්ට ආදරය කරුණාව මේ ඊට අවශ්‍ය ඉගෙනීම් උපකරණ ඉගෙනීම් ආධාරක මේ හැමදේම පුතාලට ලැබෙනවා. ඊට පස්සේ හරියට උනවුඳුනොත් එහෙම ඊට ගැළපෙන දේ සිද්ධ වෙනවා. මොකද හොඳ ප්‍රතිඵලයක් මගේ දූල පුතාලා ලබා ගන්නවා. ඒකත් ඒක තමයි මේකෙන් කියන්නේ. යමක් සාර්ථකව පවතින විට ඊට ගැළපෙන දේ සිදු වෙනවා කියන එක. වයින් කාලට කූරින් විල් වලින් නැත කියනකින් තේරුම. යමක් සාර්ථකව පවතින විට ඊට ගැළපෙන දේද සිදුවන බව, සිදුවන ආකාරය කියන එකයි මේකෙන් කියන්නේ. ඊළඟ තමයි බහිනදීන් දෝතක් මුත් ගතොත් ඇත. බහිනදී දැන් බලන්න අපි දන්න වතුරු පාර බැහැගෙන යන විට වතුරු දෝතක් ගන්නවා අපි. ඒ දෝත අපි ළඟ තිනවා. හැබැයි අතින් යනකොට අතේ ඇඟිලි වලින් යනවා තමයි. ඒත් අපි දෝතක් ගන්න පුළුවන් නේද? ඉතින් මේකත් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. බොන්න ගන්න පුළුවන්, මොන සෝද ගන්න පුළුවන්, යම්කිසි කාරණාවකට ගන්න පුළුවන්. ඒකනේ මතු පිටින් මේන අර්ථය. හැබැයි මේක ඇතුළත ඒක නෙමෙයි. අපි කියන ව්‍යංගයේ අර්ථය ඊට වැඩිය වෙනස්. මොකද්ද? ගලා යන කාලේ. ගලා යනවන කාලයක් අපිට එනකතර දැන් මේ අපි මේ කාලයේ දැන් මෙතනින් කියක් කියලා යනට ආයේ තවත් කාලයක්. ඒ කියන්නේ අපි ඩිංග ඩිංග වයසට යන කාලේ. ඊළඟට අහක දමනදී. දැන් උදාහරණයක් ඇරෙයිද? gedara kunu එකතු වෙන කුඩු මුල්ලි. ඒ ටික අපි දානවා, ඒ විදික් කළා දානවා, නැත්නම් කොහෙට හරි දානවා, ගිනි තියලා දානවා. අපි කරන දේ ඔක කොම්පෝස්ට් කියන පොහොර වර්ගය හදාගත්තා නම් ඒක තමයි ආදායමක් වෙන්නත් පුළුවන්. තමන් ගෙදර මිදුලි හදන භෝගයකට නැත්නම් මල් පැලයකට හරි නේද පොහොරක් බවට පත් වෙන්නත් පුළුවන්. ආනහක තමන දෙයින්ද අපිට ජීවිතේට අවැසි ජීවිතේ ඕන කරන ඥානය ලැබීමට ඉවහල් කරගන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ ගලා යන කාලයෙන් නැත්නම් නේද අපි පව කරගෙන යන කාලේ. ඊළඟට අපි ඉවතට යන්න ඇරලා තියෙන දේ. අපි අරියට අවබෝධයක් ගත්තොත් අපිට දැනුම ඥානය කියන එක ලබා ගන්න පුළුවන්. ඒක කියන්නේ කාලයෙන් ප්‍රයෝජන ගන්න කියලා. මෙන්න මේ අදහස තමයි මෙතනින් කියවෙන්නේ. ඊළඟ කිනවා පණින රිල උන්ට ඉනිමං කමක් නැත. පණින රිල උන්ට. අපි දන්නවා රිලව කොහොමත් අත්ෙන් අතට පැනලා යන්නේ. නේද? උණ්ඩ වැඩක් නැහැ කියන එකනේ මේ මසු පිටින් පේන්නේ. හැබැයි ඇතුළත අර්ථයට වැඩිය වෙනස් මගේ දුවේපතේ. මොකද්ද වියංගේ අර්ථය? වැරදි කරන අයට පහසුකම් සැලසීම කළ යුතු නැත. වැරදි කරන අයට පහසුකම් සපයන්න හොඳ නැහැ. ඒ කියන්නේ අනවශ්‍ය උපකාර කරන්න හොඳ නැහැ. දැන් අපි දන්න ඕනේ වැරදි කරන බොහෝ දෙනෙකුට පාසලේ වුණත් වැරද්දක් කරනවා දැක්කොත් අපි ඒක නිහඬ වෙ ඉන්නවා. එහෙම නැත්නම් නොදැක්කාසේ ඉන්නවා. ඒක අපි ඒ වැරද්දට පහසුකම් සැපීමක් හා සමානයි. එහෙනම් ඒ වැරද්දෙන් එයා ගලව ගන්න ඕනේ. එහෙනම් ගලව ගන්න අවශ්‍ය පසුබිම අපි සකස් කරන්න ඕනේ. වැරදි දේවල් වලට අපි උදව් කරන්න හොඳ නෑ කියන එක තමයි මෙතනින් කියන්නේ. බලන්න ඊළඟට අපි බලමු. අපි තෝරගත කවි ටික කතා කරමුද පුතේ? ඔක්කොම කතා කරන්න ගියත් කාලෙත් එක්ක මදි වේ වගේ. දැන් මේක බලන්න. මේ ඊළඟ කවිය මේ අපි හතරවෙනි කවිය පොඩ්ඩක් බලමු. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු බොරැල්ලේ ධර්ම දැනගෙන උඩ පනිනු තමුන්ගේ ධර්ම දැනගෙන කද බඳිනු තමුන්ගේ ධර්ම දැනගෙන කල් අරිනු. බලන්න ගොඩල් තරම දැනගෙන ඳ කපුණු. දැන් තරම කියලා තියෙනව නේද පුතේ එතන? දැන් බලන්න එලිතමය කියන එක කවියේ මැද යෙදෙන අවස්ථාව නේද? ආන්න එහෙම තියෙනවා. දැනගෙන කියන තැනත් තියෙනවා. එතකොට කවියා නිර්මාණ කළ තියෙන රසය මොන තරම් අගණියද මේ කවිය තුළ නේද? කපනු පණිනු බඳිනු හරිනු එතනින් පෙන්වන්න කරනවා පුතේ. ඔබට අර ක්‍රියාපද වලින් එන විධික්‍රියාව වෙනවා නේද? එදකට මෙන්න මේ බලන්න කවිය තුල ව්‍යාකරණ අංගات එතන පෙන්වන්න කරලා දිනවා. එතකොට ගොඩැල්ලේ තරම දැනගෙන ඳ කපනවා. ගොඩතැල මේ ගොඩ වෙච්ච තැනක් බලාගෙන ඳ කපන්නලු. ඇත්තනේ නේද? භූමිය බලන තමයි ඳ කපන්න ඕනේ. දැන් අපි දන්නවා දියසීරාවක් තියෙන තැනක් කියලා අපි ඳක් කපන්නේ නැහැ එකපාර. එතන තියෙන්න පුළුවන් මලකට රහ ඇති ජලය. ඒ වගේ දැන් අපි ගන්නෙ නැහැ. ඒත් කඳුමුදුනක් කියලා කඳුමුදුනක් කපන්නෙත් නැහැ. එහෙනම් අපි ඳක් කපන්න උගත. ඒ ඳකට ජලය කියන්නේ අපි ඳින් ජලය ලබා ගන්න පුළුවන්. අපි දන්නවනේ ළිඳකින් ජලය ගන්න අවස්ථා කියන්නේ අපිට අපේ එදිනෙදා අවශ්‍යතාවලට තමයි ළිඳෙන් ජලය ගන්න. බොන්න, නාන්න, රෙදි සෝදන්න නේද? අනිකුත් අවශ්‍යතාවන් වලට අපි මේ ජලය ප්‍රයෝජන ගන්නවා. එහෙම ප්‍රයෝජන ගන්න නම් ඒ ජලය පිරිසිදු වෙන්න ඕන. පළවෙනි කාරණා පිරිසිදුනේ. ඉතින් එනම් පිරිසිදු තැනකින් ඒ කටයුත්ත කරන්න. දැන් අපි දන්නවා වැසිකිලි වලක් ආසන්නේ ළිඳක් කපනවද? නැහැ. නේද? කුණු කසල ගොඩක් ආසන්නේ නැහැ. එහෙනම් ගොඩැල්ල දරගෙන ළිඳ කපන්න අවශ්‍යයි නේද? එතකොට මෙන්න මේ එකෙන් කියන්නේ යමක් කරන්න නම් ඒ පසුබිම හරියට දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔබට ලොකු මුදලක් හම්බ වෙනවා. ඔබේ වැඩිහිටියෝට කිම ලොතරැයියක් හම්බ වෙනවා. ලොතරැයි දිනමක් හම්බ වෙනවා කෝටි ගාණක්. එයා ආසයි ගාමන් ෆැක්ටරියක් කරන්න. එයා ගාමන් ෆැක්ටරිය පටන් ගන්නවා. සාර්ථක වෙයිද? නෑ. ඒනම් මොකද කරන්න ඕන? මම මේක ලොකු කතාවක් කියන්නේ. එයා ගාමන් ෆැක්ටරි පටන් ගන්න ඉස්සෙල්ලාම කරන්න ඕනි ගාමන් ෆැක්ටරිය අධ්‍යයනය කරන්න ඕනි. මුල ඉඳලාකට කම්කරු සේවකයාගේ සිට පරිපාලනයේ ඉහළම පරිපාලන මෙහෙවන නිලධාරියා දක්වා සියලු කාර්යයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නවා. ඊට පස්සේ තමයි ඒ කටයුත්තට බහින්නේ. එහෙම නැතු එක පාරම අපි ගඟට පැනලා නිපීනන්න හදුවා වගේ, වලකට පැනලා පීනන්න හදුවා වගේ ඒක කරන්න බෑ. පුහුණුවක්, අවස්ථාවක් වෙලා බලන්න ඕනේ. ඒකයි මේකින් කියන්නේ. ඊළඟට කියනවා ගොඩල්ලේ තරම දැනගෙන උඩපණින්. සෝරි, බොරල්ලේ තරම දැනගෙන උඩපණින්. බොරල්ල කියලා කියන්නේ බොරුලු. අපි දන්න ඉස්සර ගැමිය කවදාවත් මේ නේද මේ 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 සපතු ආදී පාවිච්චි කරේ නෑ, පරිහරණය කළේ නෑ. ඔවුන් නිකන් පාදේ නිකන් ගමන් කරේ. දැන් බොරළු ගොඩක් ඉඳලා උඩ ඉඳලා එකපාර උඩ පැනලා ඒ බොරළු ගොඩ මැදට පැනනොත් මොකද වෙන්නේ? කකුල් දෙකට පුදුමාකාර වේදනාවක් දැනෙනවා. ඔන්න මත පිටින් මේ නර්ථය. හැබැයි ඒක නෙමෙයි මේක කියන්නේ. තමගේ පමණ දැනගෙන කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ වටපිටාව තමන් කරන්න පුළුවන් කාරණා කරුණු කාරණා පිළිබඳ අවබෝධයක් ලබාගෙනයි මේ කටයුත්ත කරන්න ඕනේ. එහෙම වුණාම තමයි සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. පමණ දැන කටයුතු කිරීම වැදගත් කියන්නේ. නෙත් තමන්. එයා මේ මේ පමණ. ඊළඟට එතන තව අදහසක් කියන උඩගුකම. උඩගුකම විනාශයට මුලයි. උඩගුකම. අපි දැන් ගොඩක් අය එහෙමනේ. දැන් සමහර දේවල් ඔබේ යාළු මිත්‍රයෝ ඉන්නේ නැති, ඔබේ අසල්වැසියෝ ඉන්නේ නැති, ඒ අයගේ අතේ මිනමුදල් බොහෝ ඇති, ඒගොල්ල උඩගුගම පෙන්නන ඔබට වැඩගත් වැදගත් වෙයිද ඒක? නෑ. ඔවුන් ළඟ රුපියල් කෝටි ගණනින් තිබ්බත් ඔබ ළඟ තියෙන රුපියල් 10 ඒ කෝටි ගණනට වඩා ඔබට වටිනවා. මෙන්න මේක තමයි අපි ගොඩක් වෙලාට උඩගුගම කියන එක අපි ධානය ඉන්න. නිකං නිෂ්ඵල දේවල් වලට අපි ආඩම්බර වෙන්න හොඳ නෑ. නිෂ්ඵල දේවල් වලට නේද? අපි මුදල කියන එක දැන් අපි අර ඔයගොල්ලෝ දූල පුතාලා පොත්පත් කියවන දකින්නේ නැති කුවේටේ හිටමු, සෞදි අරාබි හිටමු, ලොකුම කෝටිපති රත්තරන් වලින් මේ සීරු දෙීම කරලා තියෙනවා. මිල මුදල් ඔහුට ඇති තරම්. ඔගේ නිදන ඇඳ පවා රත්තරන් සකස් කරලා තියෙනවා. ඒත් ඔහු මැරෙනට පස්සේ මොකද උනේ? අඩි 6යි නිකම්ම නිකන් වලකට යට කරලා තියෙනවා. මේව අරන් ගියාද? නෑ. එහෙනම් උඩගුකම තියාගෙන ඉඳලා වැඩක් නෑ. ඉන්න කාලයේ තුල අනිත් අයට නේද නිහතමානී ලක්ෂණ පේන්න ඕනේ ඔබ තුල. එන්නේ ඒක තමයි බොරැල්ලේ තරම දැනගෙන උඩ පණිනු කියන්නේ. ඊළඟට කියන කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු. දැන් මගේ දූල පුතාලා දන්නවා දැන් නම් ගෙවල් වල තියෙන ගේට්ටු කියලා එකක් නේ. ඉස්සර තිබ්බ ගේට්ටුවක් නෙමෙයි පුතේ, කඩුල්ලක්. දෙපැත්තේ ලී දෙකක් ගහලා ඒ ලී දෙක හරහට මොකක් හරි ටින් කැබල්ලකින් හෝ නැත්නම් ලලු කැබල්ලකින් ආවරණය කරලා ලී හතරක් ලී තුනක් විතර තුනක් හතරක් ඒ හරහට දාලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගෙදරකට ඇතුල් වෙනකොට උඩම ලී තුන්වෙනි ලී උඩට 1 2 3 කියලා පහළ ඉඳලා ඉරට දාලා තියෙනවා නම් ඒ දෙක අතරට අපි සාමාන්‍ය අපිට උඩින් යන්න පුළුවන් කඩුළු උඩ කඩුල්ලක් අයින් කරාම කකුලක් උඩින් දාලා යන්න පුළුවන්. ඒත් බරක් අරගෙන උඩ යන්න පුළුවන්ද? කඩක් අරගෙන යනකොට බෑ. එහෙනම් පල්ලෑ එකක් මැදින් අයින් කරන්න වෙනවා. මොකද අපිට කකුලක් උඩින් ගස්ස යන්න බෑ කරක් බරක් කරේ තියාගෙන ඉන්න විට. එහෙනම් මේකත් කියන්නේ ඒ වගේ කඩුල්ලෙන් එපිට වෙන්න පුළුවන් ආකාරي බරක් අපි හිතේ ඔළුවේ තියාගන්න ඕනේ, කරේ තියාගන්න ඕනේ. ඒක තමයි මෙතනින් කියවෙන්නේ. කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු කියන කියන්නේ එකයි. ඒ කියන්නේ තමන් වැඩ මේකට කියනවා වටපිටාවේ කරුණු කාරණා බාරගත යුත්තේ ඔබට දරා ගන්න පුළුවන් විදියට. දැන් අපි සමිති සමාගම් වල සමහර අය ඉන්නවනේ. එක සමිතික ලේකම්, අනිත් සමිතියේ සභාපති, තවත් සමිතියක ආය සභාපති ලේකම්. ඔය සමිති සමාගම් ගොඩක එක්කෙනෙක් ඉන්නේ. දැන් මොකද වෙන්නේ? හරියට දොඩම් ගෙඩි ගොඩක් බදාගත්තා වගේ. එකක්වත් හරියට කරන්න බෑනේ. අන්න ඔක තමයි මෙතනින් කියවෙන්නේ. තමන්ගේ තරම දැනගෙන නේද? කඩුල්ල ඒ කියන්නේ දරා ගන්න පුළුවන් ප්‍රමාණය දරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. ඊළඟට කියනවා තමුන්ගේ තරම දැනගෙන කල් හරින්. ඒ කියන්නේ තමන්ගේ ශක්තිය දැනගෙන කටයුතු කරන්න කියන එක. තමුන්ගේ තරම. අපි කියනවානේ අපි වැඩිහිටියොත් කියලා දෙන්න. උඹේ තරමට වැඩ කරපන් කියලා. අන්තිම කියනවත් ඇති. ඒ කියන්නේ අපේ වයසට ගැළපෙන ආකාරයෙන්. එහෙම නැත්නම් සමාජ තත්ත්වයට ගැළපෙන ආකාරයෙන්. පවුලේ තමන්ගේ පවුලේ වර්තනයට ගැළපෙන විදිහට අපි හැසිරෙන්න ඕන. ඒකයි මෙතනින් කියවෙන අර්ථය. බලන්න මොනතරම් ලස්සනයිද. අපි තව කවියක් දෙකක් විතර කවියක් විතර කතා කරමු. ඊළඟට බලන්න මේ ඇස නැති දා කියන කවිය බලමු. ඇස නැති දා පොත ගත්ති කියන්ටද දත නැති දා උක් දඬු ගිනි තපින්ටද විර නැති දා ගහ ගත්ති දිනන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද. බලන්න මේ කවිය අවසානයේ ප්‍රශ්නාර්ථේ නිපාතිකින් අවසන් කළා තියෙනවා. කියන්ටද, තපින්ටද, දිනන්ටද, කොටන්ටද. එතකොට සිව්පද ආරෙන් ආවේ කවිය තුල. එතන බලන්න අවසානයේ එලිවැට තිනවා. දැන් මැද තිනවා නැතිදා 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 දාදා කියලා ඇවිල්ලා තිනවා. ආන්න එතනත් අපිට ගන්න පුළුවන් මොකද්ද? එලි සමේ. ඉතින් මේ කවිය තුල බලන්න අර්ථකතන. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද? ඒ කියන්නේ මොකද්ද? ඇස නැතිදා කියන ඇස් පේන්නේ නැති දවසේ පොතක් අරගෙන වැඩක් තියනවද කියවන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒකේ මතුපිට අර්ථය නම් අපි ඇතුළත අර්ථය තියෙන්නේ ප්‍රයෝජනයක් ලැබිය නොහැකි දෙයක් ලැබීමෙන් පළක් නැහැ. ප්‍රයෝජනයක් ලැබිය නොහැකි දෙයක් ලැබීමෙන්. සීතල රස්නේ කියලා සමනලෙට ෆෑන් එකක් දීලා හරියනවද? අන්න ඒ වගේ. ඊළඟට කියනවා දත නැති දා උක් දඩු ගිනි තපින්ටද නේද? අපි දන්නවනේ උක්නස් කන්න නම් දත් හොඳ හයිය තියෙනවා. දත් නැති කාලේ ගිනි තපින්න පුළුවන්ද? ගින්දර පත්තු කරන්න පුළුවන්ද? බෑ. ඒකේ ජලය තියෙනවා. පත් වෙන්නේ නැහැ. එහෙනම් ඒකෙන් මතු පිට අර්ථෙන් ඔහොම කිව්වට ඇතුළත අර්ථය එක නෙමෙයි. අවැසි සුදුසුකම් නැති විට අවස්ථාවක් ලැබීමෙන් පළක් නැහැ නේද? අවැසි සුදුසුකම් නැති විට අවස්ථාව ලැබීමෙන් පළක් නැහැ කියන එකයි. උදාහරණයක් ඇරෙයිද අම්මා තාත්තා ජීවත් වෙන අවදීදී ඒගොල්ලන්ට සලකන්නේ නැතුව අම්මා තාත්තා මැරුණට පස්සේ අපෝ මහා උසවස්ත්‍රීය ලොකු වටිනාගෙන මිනි පෙට්ටියක් ගෙනල්ලා ඒ දේවල් කරලා පින් පෙද්දෙනවා දානමය කර කටයුතු කරාට වැඩක් නැහැ. ඉන්න කාලේ කරන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. ඊළඟ කියන වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද කියන එකෙන් නේද? අපි දන්නවනේ අයියක් නැති වෙලාවට ගහගෙන දිනන්න පුළුවන්ද? බෑ. මතු පිට අර්ථය. ඒ කියන්නේ යමක් අපි බාර ගන්න ඕනේ ඇතුළත අර්ථය තමයි යමක් යම් හැකියාවක් කාර්යයක් බාර ගන්න ඕනේ තමන්ට හැකියාවක් තියෙන කාලේ. තමන්ට හැකියාව නැති කාලේ යමක් බාරගෙන වැඩක් නැහැ. එනිසා තමයි දැන් අපිට උගන්වන්න මේ හැකියාව තියෙන කාලේ මගේ දූල පුතාලට උගන්වන්න ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි ඇකි දැන් අපි වයසට ගිහිල්ලා අපි පෙන්ෂන් ගියාට පස්සේ නේද? ඒකට උත්තර කරන්න බෑ. විස්රාම ගියාට පස්සේ ඒකට උත්තර කරන්න බෑ. එනිසා විස්රාම වයසක් කියලා තියෙන්නේ. එහෙනම් සුදුසු කාලය තුල ඒක අරිත්තු කරන්න ඕන. ඊළඟ තමයි යුද ඇතිදා නැති කග කොස් කොටන්නද? යුද්ධ වෙලාව නැති කඩුව ඉතින් නේද? කොස් කොටන්න වැඩක් තියි කොස් කරන්න ගන්නවද? මතු පිටින් බේන අර්ථය. එහෙනම් අවශ්‍ය වෙලාවට මේක ඇතුළත අර්ථය. අවශ්‍ය වෙලාවට නැති දෙයින් පස්සේ ලැබිලා වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවට නැති දෙයින්. ඔබට වතුර තිබහ වෙලාවට වතුර නැතුව ඔබට උපදෙස් දීලා හරියන්නේ නැහැ. නේද? උපදෙස් දීලා අන්දී වතුර ටික දෙනකොට ඔබ නේද? ඔබ 100 සිහි නැති වෙලා වැටෙන්න පුළුවන්. වතුර නැති විජලනේ වෙලා ඉන්න පුළුවන්. එහෙනම් අවැසි වෙලාවට නැති දෙයින් පළක් නැහැ. අවශ්‍ය වෙලාවට තිදෙන් පලක් නැහැ කියලා කියනවනේ. ඔන්නක තමයි එතනින් කියවෙන්නේ. ඊළඟට ඊළඟ කවියත් අපිට කියලා කෙටියෙන් මං මේ පැහැදිලි කිරීමක් කරන්නම් පුතේ. කවිය කියන පොඩ බලමු. එක්ුණ දාට උක් දණ්ඩේ පැනිසේමා වෙන් උන දාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටු අත්ති අගසේමා ඉතින් ලඳේ කරවිල තිබ් බටුසේමා. බලන්න ඒක කියනවා නේද? එක්කුණ දාට එක් වෙලා ඉන්නකොට උක්දණ්ඩේ පැණි වගේ. අනේ හරිම රසයි. එකට ඉන්න විට රසයි. ඒ කියන්නේ මොකද්ද මේකේ මේ අදහස? මනා ගැළපීමක් තියෙනවා කියන එකයි. වෙන්මුණ දාට යක් දෙබරේ වදසේම. දන්නවා යක් දෙබරේ කියලා කියන්නේ අපි විශාල අර දෙබරු විශේෂයක් ඉන්න උන්ගේ විශාල කූඩුවක් තියෙනවා. ආබැයි මේ දෙබරා දෂ්ට කරොත් එහෙම නේද? හත් දිනෙන් දෂ්ට කරනවා නයි විස තියෙනවා කියන එහෙම කතාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ. ඉතින් මේ දෙගම මේ කෙනෙක් අතර ගැටුමක් ඇතුණොත් එහෙම ඊට පස්සේ මොකද වෙන්නේ? දෙපැත්තම අලාභහානි කරගන්නවා. ඒක තමයි එතනින් කියවෙන්නේ. ගොසින් ගොතෙන් කටුවත්තේ යගසේම. අපි චූටි කුඩාවට පටන් ගන්න දෙයකින් පස්සේ මොකද වෙන්නේ? ලොකු ගැටලුවක් බවට පත් වෙනවා කියන එකයි මෙතනින් කියන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම මේ එක ගෙදරක ගැටලුවක් ඇති වුණොත් එහෙම චූටි දෙයකින් අපි කියන නියපොත්තෙන් කරන්න තියෙනදී ප්‍රශ්නයක් ඇති වෙලා ඒක වර්ධනය වෙනවා. ඒක හිතේ තියාගෙන ඉන්නවා. එකට එක කරනවා. කරලා මොකද වෙන්නේ? ඒක උඩු දුවනකොට පස්සේ මේ ප්‍රශ්නේ විශාල කරදර ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ගමක් රටක් විනාශ කරන්න පුළුවන්. ඔබ පෞගේ දවසට දකින්න ඇති සරුංගලයක් නිසා මරණ කීයක් සිද්ධ වුණාද? ඒ චූටි සිද්ධියකින් සරුංගලයක් කියන ඉතා චූටි සිද්ධියක්. ඒ සිද්ධියෙන් ජීවිත කීපයක් අපේ සමාජයට අපේ රට නැති වෙලා ගියා. අන්න ඒ වගේ සිද්ධි මේ කියන්නේ. ඊළාට ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේම. කරවිල කියන්නේ තිබ්බටු කියන්නේ තිත්තයි. නේද? සේමා කියන තැන උදාහරණ කියලා තියෙනවා. කරවිලයි තිබ්බටුයි වගේ. මේකෙන් කියන්නේ ජීවිතයේ ගැටලු තමාට තම පවුලේ ජීවිතයට. මොකද වෙන්නේ? කනගාටුව, සන්තාපේ, වේදනාව කියන ඇති කරනවා. නේද? එනම් පුළුවන් තරම් ගැටලු අවම කර ගැනීම තමයි උපදේශයක් හැටියට දීලා තියෙන්නේ. දැන් අපි මේක මේ කවිය තුලින්ම කියලා දෙන්නේ මොකද්ද? විවාහවන ජෝඩුවකට දෙන්න පුළුවන් උද උදාහරණයක්. විවාහවන ජීවිත ජෝඩුවකට නැත්නම් මනමාලයාට සහ මනමාලියට දෙන හොඳ උපදේශයක් තමයි මේ. ඉතින් එන්නේ මේ වගේ උපදේශාත්මක කවි රසක් තමයි මේකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. පුතේ අපිට තව මේ තියෙන කවි ටිකත් ඔබ ඉදිරි කවි ටිකත් රසවත්ක පැහැදිලි කරගන්න. එතකොට මේකේ තියෙන කෙටි ප්‍රශ්න කීපයක් පිළිබඳව බලන්න. නේද? ජන කවිය කියන එක අපිට ජන කවියේ විශේෂ ලක්ෂණ මොනවාද? ඒ තුල ඇති විශේෂතා මොනවාද? අන්න ඒවා පිළිබඳව අවබෝධ කරගන්න. ඊළඟට විවිධ රැකියාව වෘත්තීන් එක්ක සම්බන්ධ වෙච්ච ජන කවි පිළිබඳව ඔයලා බලන්න. ඊළඟට විවේකය විනෝදයේ තපුරාගත හැකි ජන කවි පිළිවන හොයලා බලන්න. මේ ජීවිතේ අඩගස්වා ගන්න අවශ්‍ය වෙන මීට අමතරව තව ජන කවි මොනවාද තියෙන්නේ? මේ හොයන්. ඒ වගේ විභාගයට ලියන්න ගියාම ඔබට ඕන තරම් නිදහස තියෙනවා මේ තුඩෙන් ගම්මෙමාන වන අදහසත් එක්ක ලියන්න. මතක තියාගන්න 3-4 ප්‍රශ්න දෙකෙන් එකක් ලියන්න આવොත් මේකේ කවි හතරක් උපුටා දක්වන්න ඕනේ. ඒ වගේම 5-6-7 ප්‍රශ්න තුඩින් එකක් આવොත් ඔබ ලියනවා නම් අඩුම වශයෙන් මේ කවි උපුටා දැක්වීම 3ක් කරන්න ඕනේ. ඉතින් 3-4 ප්‍රශ්න දෙකට આવොත් ලකුණු 15ක්, එහෙම නැත්නම් 5-6-7 ප්‍රශ්න තුනින් එකකට આવොත් ලකුණු 10ක්. ඉතින් මේක හොඳට පාඩම් කරගන්න, මේක විනෝදාංශයක් හැටියට කවි කරන්න, කවි කියවන්න ඔබට මේක නිතරම මතකයේ තබා ගන්න පුළුවන් අවස්ථාවක් වේවි. එවිට විභාගයට ඔබේ සාමාන්‍ය දැනීමටත් මේක ප්‍රයෝජන ගන්න පුළුවන්. හොඳයි පුතේ, අද දවසේ අපි ජන කවි සම්බන්ධව කතා කරපු පාඩම මෙතනින් අවමාර කරනවා. අපි තවත් පාඩමකින් නැවත හමු වෙමු. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දුන්නේ හපතුලේ ශ්‍රී ධම්මානන්ද මහාවිද්‍යාලයේ AJMAB පොපුලවල ගුරු පියාණන්.